ගරු විජිත හේරත් අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 20ක කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, 2025 අවුරුද්ද අපි මේ රට යළි ආර්ථික වශයෙන් නගා සිටීමේ අවුරුද්ද. වැටිලා තිබිච්ච, බංකොලොත් වෙලා තිබිච්ච රට කෙටි කාලයක් තුළ අපි දෙපයින් හිටවන්න පටන් ගත්තා. 70%ට නැගලා තිබුණ උද්ධමන අනුපාතිකය ඍණ උද්ධමන අනුපාතිකයක් දක්වා අපි ගෙනාව. ඒ අවුරුද්ද ඇතුළේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පියවර ගණනාවක් අපි ඉස්සරහට ගත්තා. ඒ අපනයන ආදායම ඩොලර් බිලියන 17.2කට වැඩි කරා. වැඩිම විදේශ ප්‍රේෂණ ලැබිච්ච අවුරුද්ද බවට පත් වුණා. විදේශ ආයෝජන ලංකාවට එන්න පටන් ගත්තා. ආර්ථික වශයෙන් රට ශක්තිමත් ගමනක් යන්න ආරම්භ කරා. ඒ මොහොතේ තමයි දිප්‍රා සුලිකුණාටු ආවේ. ඒ සුලිකුණාටුවත් එක්ක අපිට අමතර පිරිවැයක් දරන්න වුණා, අමතර බරක් දරන්න වුණා, නැවත මේ ආර්ථිකය ශක්තිමත් තැනට ගේන්න. ඒ වගේම තමයි අපි ඒ ගමන, ඒ අභියෝගයක් ජයග්‍රහණය කරමින් අපි ඉස්සරහට එද්දී මේ අවුරුද්දේ පෙබරවාරි 28 මැදපෙරදිග යුද තත්ත්වය ඇති වුණා. ඒ මැදපෙරදිග යුද්ධය අපේ ආණ්ඩුවේ වරදක් හෝ රට අභ්‍යන්තරයේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. ඒ මුළුමනින්ම රටෙන් බැහැරව පරිබහිරව ඇතිවෙච්ච ප්‍රශ්නයක්. ඒ යුද්ධමය තත්ත්වය නිසා අපිට ආර්ථික වශයෙන් අභියෝග ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. උද්ධමන අනුපාතිකය අඩු කළ බඩුමිල අඩු කරමින් තිබිච්ච ආර්ථිකය වේගයෙන් ශක්තිමත් ඉදිරියට යමින් තිබිච්ච ආර්ථිකයට අභියෝගයක් එල්ල වුණා. ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න අපිට යම්ම් ක්ෂණික පියවර ගන්න වුණා. එදා බොහෝ අය හිතුවා ඒ අභියෝගයට අපිට මුහුණ දෙන්න බැරි වෙයි, තෙල් අර්බුදය සමහන් කරගන්න බැරි වෙයි, නැවත 2022 වගේ තෙල් පෝලිං, ගෑස් පෝලිං වලට යන්න වෙයි, ආණ්ඩුවට මේක කරගන්න බැරුව අර්බුදයකට රට තල්ලු වෙයි කියලා. නෑ, අපි ඉතා දක්ෂ ලෙස අපි ඒ අභියෝගය ජයග්‍රහණය කරා. අපි ඒ සියලු අභියෝගන්ට මුහුණ දුන්නා. අපි ශක්තිමත්ව ඒ අභියෝග ජයග්‍රහණය කරන් ඉදිරියට ආවා. එතෙන්දි තමයි ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩිවීම, ගෑස් මිල වැඩිවීමත් එක්ක අපේ ආනයන වියදම අපිට වැඩියෙන් දරන්න වුණා. අපිට අමතර පිරිවැයක් දරලා වැඩි මුදලට තෙල් ගෙන්නන්න සිද්ධ වුණා. එවගේම මේ තෙල් මිල ඉහළ යාමත් එක්ක රටේ භාණ්ඩ මිල සහ විවිධ සේවාවන් වල මිල ඉහළ ගියා. ඒක වළක්වන්න බෑ. ඒක මේ රටේ පොදු ජනතාව දන්න දෙයක්. කවුරු මොනවා කිව්වත් මේ රටේ ජනතාව දන්නවා. ඒක රටේ ආණ්ඩුවේ වරදින් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. මැදපෙරදිග යුද්ධය නිසා අපිට මුහුණ දෙන්න වෙච්ච යථාර්ථයේ තිබිච්ච අභියෝගයක්. ඒ නිසා උද්ධමන අනුපාතික යම් ප්‍රමාණයක් වැඩි වුණා. ඒක ඇත්ත. ජනතාවට දරාගන්න බැරි යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවුණා. අන්න ඒකට සහනයක් විදිහට, ශනික පිළියමක් විදිහට අපිට අමතර පිරිවැයක් දරලා බිලියන රුපියල් බිලියන 100ක් අමතරව වෙන් කරලා අපිට ජනතාවට සහන දෙන්න ශනික ක්‍රියාමාර්ග ගන්න වුණා. ඒක අපේ 2026 වාර්ෂික අයවැය ලේඛනයේ තිබුණේ නැහැ. අපේ පූර්ව සැලැස්ම තිබුණේ නැහැ. මොකද එවැනි තත්ත්වයක් අනපේක්ෂිතව ඇති වෙච්ච තත්ත්වයක් නිසා. ඒක තමයි මේ පරිපූර්ණ කැස්තමේන්තුවක් යොදලා අපිට මුදල් වෙන් කරලා මෙහෙම තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් අද ජනතාවට අපි මේ වෙන් කරපු මුදලෙන් සහන දීලා අපේ ආර්ථිකය යථාපවදි පවත්වාගෙන යමින් ජනතාව ඒ මුහුණ දෙන්න තිබිච්ච පීඩාවෙන් අපි මුදවගෙන අපි ශක්තිමත්ව ඉස්සරහට යමින් තියෙනවා. ඒ ආර්ථිකයේ හදන ගමනේ ඉස්සරහට යනකොට අපිට රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළා, නීති ආධිපත්‍ය තහවුරු කළා, ගත යුතු ක්‍රියාමාර්ග ගොඩක් තියෙනවා. අපිට මතකයි එදා මේ රටේ ආර්ථිකයේ බිඳවැට්ටුව විතරක් නෙමෙයි, මේ රටේ දේශපාලන සංස්කෘතියත් මුළුමනින්ම විනාශ කරා. හොරකම, දූෂණය, වංචාව, නාස්තිය, ඝාතන, පාතාලය, එත් එක්කම දේශපාලන අතපෙවීම්, ඇඟිලි ගැසීම්, රාජ්‍ය නිලධාරීන් රූකඩ බවට පත් කරගත්තේවා, නීතිය කැලෑ නීතිය මැදමුළුන නීතිය බවට පත් වෙලා තිබුණේ. එහෙම තිබිච්ච රටක් දේශපාලන කරකප්පුවක් බවට රට පත් කරලා තිබුණේ. ඒ නිසා තමයි එදා තරුණ තරුණියෝ ජනතාව පාරට බැහැලා ගහලා පන්නුවේ පාලකයන්. අද ගොඩක් අයට මතක නැහැ පොලිස්පතිට පාරේ දාලා පාරේ ගහනවා කියන කතා කියනකොට එදා ජනතාව පාරට බැහැලා පන්නලා දැම්මේ මේ රටින්. පන්නල රටෙත් ඉන්න බැරි තත්ත්වයකට පාලකයෝ පත් වුණා. ඒ ජනතාවට එදා තිබුණා ඒසා විශාල වෙච්ච කෝපයක්, කේන්තිය. ආර්ථික වශයෙන් රට බංකොලොත් කරේ මේ දූෂිත පවුල් පාලනය, ඒ වගේම මේ දූෂිත මජර දේශපාලන සංස්කෘතිය කියන කේන්තිය තිබිච්ච නිසා තමයි ජනතාව එදා ඒ පාලකයන්ව පළවැහැරි යන්තම් මේ පාර්ලිමේන්තුවේ බලය පිහිටව ගන්න බැරුව ඔය කතා කරපු කයිවරු ගහන චණ්ඩි අර රණිගේ නැට්ටෙල්ලිලා තමයි යන්තම් ආණ්ඩුවක් අටවගත්තේ. මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතුව තිබිච්ච කෙනෙක්ව ගෙනල්ලා එතන ඒ උප්පරවැට්ටියෙන් යන්තම් අවුරුද්දක් එහාට ගියේ. නැත්තම් ජනතාව එදා ඔයිට වඩා පාඩම් උගන්වනු. ඒක තමයි ඉතිහාසය. ඒක අපි මතක් කරගන්න ඕනි. මොකද එහෙම තිබිච්ච රටක් තමයි අපි මේ කෙටි කාලයක් තුළ අනිත් පැත්තට වෙනස් කරන්නේ. එතෙන්දී අපිට දේශපාලන අභියෝග ගණනාවක් තියෙනවා. ඒ දේශපාලන අභියෝග වලටත් අපි මුහුණ දෙනවා. ඒකට දේශපාලන මැදිහත් වීම නතර කරන්න ඕනි. අපි නතර කරලා තියෙනවා. පොලිස්පතිලා ගැන කතා කරනවා. අපිට මතකයි බාලසූරිය පොලිස්පතිට වෙච්ච දේ. බාලසූරිය පොලිස්පති එදා රොසෙන් චානකලට වෙඩි තියලා ඒ නියෝග දීලා ඒ නිදහස් වෙළඳ කලාපේ අහිංසක කම්කරු මරා දාපු වෙලාවේ තානාපති ධූර දීලා ඒ කට්ටියට සලකපු විදිය, ඒ පොලිස්පතිලගෙන් වැඩගත්ත විදිය, අන්තිමට යණේන මන් නැතුව අනාථ කරපු විදිය ඉතිහාසයේ මේ රටේ ජනතාව දන්නු. බස්නාහිර පළාතේ හිටපු ඩී.ඒ. ජනරෝ සේනානායක වැඩ අරගෙන එදා කියපු හැම දෙයක්ම කරලා අන්තිමට යන්න එන්න තරක් නැතුව නැගිට ගන්න බැරුව අන්තිමට පැරලයිස් වෙලා ජීවිතයත් නැතුණේ. ඒ හිටපු ඩී.ඒ.ජී.ලට කරපු දේ පාලකයෝ අපිට මතකයි. දේශබන්ධුලට කරපු දේ අපිට මතකයි. දේශපාලනයට පොලිස්පතිලා අරගෙන දේශපාලන අතකොළු බවට පත් කරගෙන අන්තිමට වෙච්ච දේ එදා පාලකයෝ රටට පෙන්නුවා. ඒ නිසා අද රාජ්‍ය නිලධාරීන් ඒ තත්ත්වයට වැටිලා නැහැ. අද රාජ්‍ය නිලධාරීන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරනවා. අධිකරණ වේවා, පොලිසිය වේවා, ත්‍රිවිධ හමුදා වේවා, අනිකුත් රාජ්‍ය ආයතන වේවා, ඒ දේශපාලන ඇඟිලි ගැහිම් තොරව අද අලුත් දේශපාලන සංස්කෘතියක් තුළ වැඩ කරනවා. තමන්ගේ ස්වාධීන තීන්දුව తీර ගන්න හැකියාව ධෛර්යය අපි දීලා තියෙනවා. ඒ අනුව තමයි නීති ආධිපත්‍ය ඇති වෙන්නේ. ජනතා පරමාධිපත්‍ය කියන්නේ මොකද්ද? ජනතා පරමාධිපත්‍ය ප්‍රධානම කොටස තමයි ජනතාවගේ ඡන්දේ. ජනතාව අපිට ඡන්දේ දුන්නේ මොකටද? ජනතාව අපිට ඡන්දේ දුන්නේ නීති ආධිපත්‍ය තහවුරු කරන්න. ඒ වගේම මේ කප්පරක් වෙච්ච ගොඩ ගැහිලා තියෙන නඩු ගොන්න අවසන් කරන්න. අද මේ ලක්ෂ 11ක් වෙච්ච නඩු ගොන්න ගොඩ ගැහිලා තියෙනු. වැඩිපුර තියෙන්නේ මහේස්ත්‍රාත් දිස්ත්‍රික් උසාවි මහාධිකරණවල තමයි. ඒ නිසා තමයි මහේස්ත්‍රාත් උසාවිවල මහාධිකරණවල දිස්ත්‍රික් උසාවිවල ඒ ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතු වෙන්නේ. ඒවයි තමයි වැඩිපුර කාලයක් ගත වෙන්නේ. ඒවයි තමයි සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විමසන්නේ. ඒ වගේම චූදිතයන් ගෙනල්ලා ඒ අයගෙන් ප්‍රශ්න කරන්නේ, ඒ හරස් ප්‍රශ්න කරන්නේ, ඒ වගේම සාක්ෂි ඉදිරිපත් කරන්න, නඩු භාණ්ඩ ඉදිරිපත් කරන්න. ඒ සියල්ලම වැඩිපුරම සිද්ධ වෙන්නේ මේ පහළ උසාවිවල තමයි. එසා පහළ උසාවි මදි. මහාධිකරණ ප්‍රමාණය මදි. ඉතින් මහාධිකරණ ප්‍රමාණය වැඩි කරන්න ඕනි. මහාධිකරණ ප්‍රමාණය වැඩි කිරීමෙන් තමයි මේ පහුගිය කාලේ වෙච්ච දේශපාලන අපරාධ, ඝාතන, ඒ වගේම වෙච්ච බරපතල දූෂණ චෝදනා, ඒව පිළිබඳ නඩු ඉක්මන් කරන්න පුළුවන් වෙන්නේ. ওই ලක්ෂ 11න් වැඩිපුරම තියෙන්නේ එදා මේ රට පාලනය කරපු පාලකයෝ කරපු අපරාධවලට එරෙහිව තියෙන නඩු. අපි ඇවිල්ලා මහාධිකරණ හතක් අලුතෙන් පිහිටෙව්වා. ඒ මහාධිකරණ හතේ මහණ්ඩ වෙලා තින්නේ පහුගිය ආණ්ඩුවල මේ දේශපාලඥයෝ කරපු අපරාධ ඒව පිළිබඳ නඩුනි. ඒව නොකරනම්, ඔය හොරකම් නොකර කරේ නැත්තම්, ඔය ඝාතන කරේ නැත්තම්, තාජුඩීන්ලව ඝාතනය කරේ නැත්තම්, එක්නලිගොඩ්ල පැහැරගත්තේ නැත්තම්, එදා ඔය කියන දේශපාලන හේතු මත ඝාතනය කිරීම කරේ නැත්තම් අද උසාවිවල නඩුවලින් භාගයක්ම ඉවරයි. එහෙම නඩු නැහැ. අද වැඩිපුරම ඇහෙන්නේ ඒව තමයි. අල්ලස් දූෂණ කොමිසමෙන් වැඩිපුරම පැමිණිලි දාලා නඩු අහන්න වෙලා තියෙන්නේ කවුරුගෙනද? එදා විපක්ෂ, දැන් විපක්ෂ ඉන්න, එදා ආණ්ඩු කරපු, තමුන්වහන්සේලා කරපු අපරාධ, තමුන්වහන්සේලා කරපු දූෂණ චෝදනා, ඒවට එරෙහිව තමයි අද නඩු විභාග වෙන්නේ. ඒව තමයි වැඩිපුරම තියෙන්නේ. සා උසාවිවල නඩු අයින් කරගන්න නම් ඔබ නොකර ඉන්න තිබ්බා. ඔය අපරාධ කරේ නැත්තම්, ඔය වංචා දූෂණ කරේ නැත්තම් ඇත්තටම ඔය ලක්ෂය 11න් භාගයක්ම ඉවරයි. එහෙනම් මේ රටේ ජනතාවගේ මුදලුත් ඉතුරුයි. ජනතාවගේ තියෙන සාමාන්‍ය දෛනික නඩු ටික අහන්න පුළුවන් ඉක්මනින්. ජනතාවට තියෙන සාමාන්‍ය සිවිල් නඩු, ඉඩම් නඩු, ඒ වගේ දේවල් අහලා ඉවර කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි ජනතාව ඉල්ලන්නේ ඉක්මනින් මේ පරණ ගොඩගැහිච්ච අපරාධ පිළිබඳ නඩු ටික ඉවර කරන්න. ඒක ඉවර කරන්න නම් අධිකරණයේ තුල, අධිකරණ පද්ධතිය තුල ව්‍යුහාත්මක වෙනස්කමක් කරන්න ඕනේ. ඒ ව්‍යුහාත්මක වෙනස්කම කරන් අපි බැඳිලා ඉන්නවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ අපි තා පැහැදිලිව ජනතාවට කිව්වා අපි ඒක කරනවා කියලා. කරන ක්‍රමය මොකක්ද කියන එක ජනතාව දන්නවා. ඒක දැනගෙන තමයි අපිට ඡන්දෙ දුන්නේ. ඒ ජනවරමට ගරු කරලා තමයි අපි මේ දේවල් කරන්නේ. ඒක එකක් මේක. අපි බොහෝ දේවල් කරමින් තියෙනවා. ජනතාවට ඒ විශ්වාසය දැන් ඇති වෙලා තියෙනවා. ජනතාව ඒ පිළිබඳ සතුටු වෙනවා. ජනතාව බලාගෙන ඉන්නේ ඇයි මේ ඉක්මනින් අහලා ඉවර කරන්නේ නැත්තේ කියලා. ජනතාව හැමදාම කියන්නේ ඒක. ඒක තමයි ජනතාවගේ අපේක්ෂාව. මේක හතර පහ දිනෙකගේ Tamanට එරෙහිව නැගෙන චෝදනා වලින් බේරෙන්න එක එක ජාතිය වැරදි මත හැදුවට මේ රටේ පොදු මහත් ජනතාව ඉන්නේ මේ නඩු ටික ඉක්මනින් ඉවර කළා අපරාධකාරයන්ට දඬුවම් දීලා නීති ආධිපත්‍ය තහවුරු කළා රට ශිෂ්ඨ සම්පන්න රටක් බවට පත් කරන්න. ඒ ශිෂ්ඨ සම්පන්න රටක් බවට පත් කරන්න දේශපාලන සංස්කෘතියේ බොහෝ වෙනස්කම් කළ යුතුව තියෙනවා. ඒ වෙනස්කම් තමයි මේ කරන්නේ. ඉතින් අධිකරණයෙන් සාධාරණ නඩු තීන්දුවක් දෙනකොට එදා වගේ නෙමෙයි. අද අධිකරණ වලින් ජනතාව දැක්කපු දේ තමයි ඇමති කෙනෙකුට දේශපාලන අධිකාරිය කෙනෙකුට නඩුවක් දැම්මම උත්තරේ නිදොස් කොට නිදහස් කරා. ඒක තමයි එදා උත්තරේ. අද එහෙම නැහැ. අද දඬුවම් ලැබෙනවා, නඩු ඇහෙනවා, නීති ක්‍රියාත්මක වෙනවා. ජනතාව බලාපොරොත්තු වෙච්ච වුණ දේ ඒක. ඒක තමයි ජනතාව ඉල්ලන්නේ. ඒ නිසා ජනතාව අප්පුඩි ගහනවා. ජනතාව ඒ ගැන සතුටු වෙනවා. ඒ ජනතාවගේ ප්‍රතිචාරය තමයි අපරාධකරුවන්ට දඬුවම් ලැබෙනකොට උසාවිය මගින් තමන්ගේ සතුට ප්‍රකාශයට පත් කරන එක. ඒක අප්පුඩියකින් ප්‍රසාදයට පත් කරන එක. හැබැයි එදා තමුන්වහන්සේලා ආණ්ඩු කරපු තමුන්වහන්සේලා එදා උසාවිය වලට ගල් ගැහුවා. උසාවි කොයිතරම් බලපෑම් වලට ලක් කරාද කියනවනම් උසාවි වලට ගල් ගහලා විනිශ්චයකරුන්ගේ ගෙවල් වලට ගල් ගහලා බිය වැද්දුයි. අද ඒ ඉතිහාසය නැහැ. අද ඒක අපි වෙනස් කරලා තියෙන්නේ. විනිශ්චයකරුන්ට හු කියලා ගල් ගහලා තර්ජනය කරලා බලපෑම් කරේ. අද ඒව නැහැ. පාරේ දාගෙන ජනතාව ගහන තත්ත්වේ නැති කරේ අපි. ජනාධිපතිවරණ ඉවර වෙච්ච ගමන් ඒ ලැබිච්ච මහා ජයග්‍රහණය තුලින් මහමැතිවරණයෙන් 3200ක විශාල ජයග්‍රහණයක් ලැබුවා අපි. උතුරේ, නැගෙනහිර, දකුණේ, බටහිර මුළු රටේම 153ක පාර්ලිමේන්තුවේ බහුතර ඉතිහාසයේ පළවෙනි වතාවට එවැනි බහුතර බලයක් ලැබිච්ච අපි ආණ්ඩුව ඇල්පෙනිත්කින්වත් විරුද්ධවාදීන්ට රිදෙව්වේ නැහැ. වචනකින්වත් විරුද්ධවාදීන්ට රිදෙව්වේ නැහැ. ජනතාවට තිබුණා ඌමනාවක් ඒ පහුගිය කරපු අපරාධ වලට ඇත්තටම ගත්තොත් ප්‍රතිචාර දක්වන්න. හැබැයි අපි ආණ්ඩුවක් විදිහට තව වගකීමෙන් සාමකාමී විදිහට ඒ මැතිවරණ ප්‍රතිඵල ජයග්‍රහණය නියතමානීව භුක්ති විඳි. ඉතිහාසයේම තිබුණ නැහැ. මැතිවරණ තුනක් පැවැත්ව අපි ඇවිල්ලා ජනාධිපතිවරණේ, පාර්ලිමේන්තු මැතිවරණේ, ප්‍රාදේශීය සභාවේ මැතිවරණේ මැතිවරණ කාලය තුල කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් නැහැ. මැතිවරණෙන් පස්සේ කිසිදු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් නැහැ. හැබැයි ඉතිහාසයේම නෙමෙයි. ඔහොම 3-2 බලයක් ගත්තනම් ඔය හිටපු පාලකයෝ පහුවදාම විපක්ෂයේ කට්ටියගේ විරුද්ධවාදීන්ගේ අතපය කඩලා කැති පොළුවලින් කපලා මරලා ඉස්පිරිතාලවල තිබිච්ච ඒ හිටිය ඉතිහාසයේ එහෙම තිබුණේ. දැන් අපි ඒව වෙනස් කරලා තියෙන්නේ. එහෙම ජනතාවට තිබිච්ච වෛරය, කෝපය පවා අපේ පාලනය ඇතුලේ, අලුත් දේශපාලන සංස්කෘතිය ඇතුලේ අපි වෙනස් කරලා තියෙන්නේ. මේ වෙනස් කිරීමේ තමත් ඉදිරි පියවරක් තමයි මේ අධිකරණ පද්ධතිය ව්‍යුහාත්මක වෙනස් කරන්නේ. මහාධිකරණ ප්‍රමාණය වැඩි කරලා, ඒ වගේම මහේස්ත්‍රාත් උසාවි, දිස්ත්‍රික් උසාවි වල අභියාචනාධිකරණේ, ශ්‍රේෂ්ඨාධිකරණේ ඒ අහන නඩුවල වේගය වැඩි කරලා, ඒවේ ඒ නඩු කටයුතු වලට මැදිහත් වෙන විනිශ්චයකරුවන්ගේ පරිණතකම, අත්දැකීම් ඒවා අපි උපයෝගී කරගෙන මේ නඩු ඉක්මනින් ඉවර කිරීම තමයි මේකේ අවසාන ඉලක්කය. ව්‍යවස්ථා සංශෝධනය අපි ගේන්නේ මොකටද? දේශපාලන බලය අපිට වැඩි කරගන්න. මීට කලින් හැම පාලකයාම, ජනාධිපතිවරයාම ව්‍යවස්ථා සංශෝධන ගෙනාවේ බලයට ආපු ගමන් ඒ තුනින් දෙකේ බලය පාවිච්චි කරලා විපක්ෂයයක සල්ලි වලට අරගෙන වෙසා සංශෝධන ඇති කරගත්තේ තමන්ගේ බලය තහවුරු කරගන්න දුර කාලේ දික් කරගන්න නැත්නම් තිබිච්ච ස්වාධීන කොමිෂන් සභාව හොසි කරලා ඒකාධිපති බලය තහවුරු කරගන්න අපි එහෙම එකක් කළා නෑ මේ සංශෝධන කිසිවක් එහෙම නෑ අපිට දේශපාලන බලය තහවුරු කරගන්න මේකෙන් කොහොමද අධිකරණයට ඇඟිලි ගහන්නේ මේකෙන් කොහොමද අධිකරණය බලපෑන්නේ අපේ හිතවතුන් අධිකරණයට දාගන්න දේශපාලන හෙංචයියලා තමන්ට ඕනි තැන් වලට ගෙනියන්නද ඒක තමයි ඉතිහාසයේ තිබුණේ නෑ අපි ඒක වෙනස් කරලා තියෙන්නේ අධිකරණ පද්ධතියේ විනිශ්චයකාරවරුන්ට ස්වාධීනව මේ කටයුත්ත කරගෙන යන්න වඩාත් ඉඩ පහසුකම් සලසා දී ඒක තමයි ජනතාවට ලැබෙන සේවාව මේකෙන් සහනය ලැබෙන්නේ ජනතාවට අවුරුදු දෙකක් විනිශ්චයකාරවරුන්ගේ දුරේ දික්ුණයි කියලා ඒකේ ප්‍රතිලාභය ඒකේ වාසිය සහනය ලැබෙන්නේ මේ රටේ පොදුමහත් ජනතාවට ජනතාව වෙනුවෙන් අපි මේ ගන්න එඩිතර තීන්දුවක් එනිසා ව්‍යවස්ථා සංශෝධනයේ විතරක් නෙමෙයි අධිකරණ සේවා අධිකරණ සංවිධාන පනත ඒ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම හරහා අපි බලාපොරොත්තු වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි ගරු සභාපතිතුමනි මේ රටේ ජනතාවට යුක්තිය සාධාරණත්වය නිවැරදිව ඉටු කළ දෙන්න ඒකෙදි අපි විපක්ෂයේ දැන් විපක්ෂයේ ඉන්න බොහෝ අය එදා යෝජනා කරපු දේවලුත් අපි අරන් තිනෝ නීතිඥ සංගමයේ මගින් ඉදිරිපත් කරපු යෝජනා අභියාචනාධිකරණයේ විශ්වකාරුණගේ වයස අවුරුදු 63 ඉඳලා 65 දක්වා වැඩි කරන්න මේව ඉදිරිපත් කරේ කවුද එදා රවුෆ් හකීම් ඒ කමිටුවේ සභාපතිත්වයේ දරන්න කොට ඉදිරිපත් කරපු යෝජනාව සොසුසෙන් එකේ නීතිඥ සංගමයේ ඊළඟට අග්‍රවිශ්වකාරවරයාගේ අග්‍රවිශ්වකාරවරයා හෝ බරිය උපරිම ධූරේ දැරිය යුතු කාලයේ වයස අවුරුදු 6යි කාගේද අපේ නෙමෙයි ඒක නීතිඥ සංගමයේ මෙදා ඉදිරිපත් කරපු යෝජනාව හොඳට අරන් බලන්න ඒ වර්තාව ඒව මේ රටේ ජනතාවට අපි ඉදිරියේදී පෙන්නනෝ එනිසා මේ ඔබලාගෙත් එදා ඉදිරිපත් කරපු අදහසුත් අරගෙන තමයි අපි මේක ගෙනල්ලා තියෙන්නේ ඇයි මේක ගේන්නේ වෙන මොකටවත් නෙමෙයි මේකේ අවසාන එකම අරමුණ මේ අධිකරණ පද්ධතිය තුල ගොඩ ගැහිලා තියෙන ජනතාවට බලපාන නඩු ඉක්මන් කරලා කඩිනම් කරලා අවසන් කරලා ඉක්මනින් නීතිය සාධාරණත්වයේ යුක්තිය ඉටු කිරීම සඳහා ක්‍රියාවලිය ශක්තිමත් කරා දැන් ඒකට බොහෝ පියවර අරන් තියෙනවා අද වෙනකොට ඩිජිටල් ක්‍රමයේ යටතේ නඩු ගොනු කරන්න පුළුවන් නඩු වාර්තා ලබා ගන්න පුළුවන් එදා ෆොටෝකෝපි ගහන්නම රුපියල් ලක්ෂ 10 15 වියදම් කරා අද මූලික ඓතිහාසික නඩුවක් දාන්න ගියාම මුලුති වල ඉඳලා මඩකලපුවේ ඉඳලා ඔන්ලයින් වලින් නඩුව ෆයිල් කරන්න පුළුවන්. ඒ තත්ත්වය ඇති කරලා තියෙන මේ කෙටි කාලය තුළ මහාධිකරණම හතක් පිටවුව මේ අවුරුද්දක් ඇතුළත.
ඔබතුමා කාලේ තව
විතරයි. මේ නඩුව ඉක්මනින් ඇහිමින් පවතිනවා. එනිසා මේක තමයි ඇත්ත ඌමනාව. වෙන යටි අරමුණක් නැහැ. හරි පැහැදිලිව අපි කියනවා. මේ ක්‍රියාමාර්ගය ගන්න මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් නීති ආධිපත්‍ය වෙනුවෙන් අපේ ගෞරවනීය මහානායක හාමුදුරන් වහන්සේලාට බොරු ගිහිල්ලා කියලා තිබුණා ආගමික ප්‍රශ්න මතු කරලා බොරු වැරදි තොරතුරු සපයලා තිබුණා තුන් වහන්සේලා ඉතාම මැනවින් පිළිගත්තා ගරු අධිකරණ ඇමතුමා ගිහිල්ලා ඇත්ත සත්‍යය පැහැදිලි කරා ඒ තුනල්ලගේ ආශිර්වාදය දැන් තියෙනවා ඒක විපක්ෂයත් පිළිගන්නවා උන්වහන්සේලා ඉතා පැහැදිලිව මේ තත්ත්වය දැන් තේරුම් අරන් තියෙනවා ඒ නිසා මේ රටේ ජනතාව ඉතා පැහැදිලි උමනාවකින් ඉන්නවා මේ ක්‍රියාමාර්ග ඉක්මනින් අවසන් කරලා අල්ලස්සා දූෂණ චෝදනා නඩු අවසන් කරලා නැවත මේ රටේ හොරකම් අපරාධ පිළිබඳ නඩු හැමදාම ඇහෙන තත්ත්වය නැතුව සාමාන්‍ය සිවිල් නඩු වගේ දේවල් පුංචි සිදුවීම් වලට අදාළ නඩු පමණක් ඇහෙන තත්ත්වයක් ඇති වෙන රටක් ලස්සන රටක් දකින්න ආසාවක් තියෙනවා අන්න ඒක සාක්ෂාත් කරගන්න තමයි මේ අධිකරණ පද්ධතියේ බොහෝ වෙනස්කම් කරන්නේ ඒ නිසා දැන් අද සමහර මන්ත්‍රීවරු චණ්ඩිපාඨ දාලා බලාගමු අපි ඉස්සරහට කියන චණ්ඩි ඔය චණ්ඩි අපි ඉදා දැකලා තිනෝ හැබැයි චණ්ඩින්ට ජනතාව ප්‍රතිචාර දක්වන්න ජනතාවට ප්‍රතිචාර දක්වන්න අපි ඉඩ දුන්නා නම් ඔය චණ්ඩි අද නොණ්ඩි වෙලා ඉවරයි අපි ඒව එහෙම කරන්නේ නැතුව සාධාරණ තත්ත්වයක් රටේ ඇති කරලා හැමෝටම විපක්ෂ වුණ කෙනෙකුට ඕනම අදහසක් දරන්න මතයක් ඉදිරිපත් කරන්න විවේචනය කරන්න ඒ අයිති අපි ඉඩ සලසලා දීලා තිනෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12-13 වගන්ති 90 මූලික අයිතිවාසිකමක් විදිහට ඒ විවේචනය කිරීමේ අයිතිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් අපි ආරක්ෂා කරමින් තමයි අපි යහපත් රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යන්නේ. ඒ යහපත් රාජ්‍ය පාලනය පවත්වාගෙන ඉමේදී අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම අනිවාර්ය අංගයක් වෙනවා. අන්න ඒ වෙනුවෙන් තමයි අපි මේ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ. කවුරු මොන විදිහට තමන්ගේ යටි අරමුණු ඉෂ්ට කරගන්න හැදුවත් හොරකම් වලින් අපරාධ වලින් ගැලවෙන්න මේක පාවිච්චි කරලා ජනතාව නොමග යවන්න හැදුවත් අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම මේ ක්‍රියාමාර්ගය ගන්නවා. මේ පාර්ලිමේන්තුව අපි ඒක සම්මත කරනවා. ජනතාවගේ මතයත් එක්ක අපි ඒකට හිට ගන්නවා කියමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි.
අද දින න්‍යාය පත්‍රයේ විෂයාංකයක පරිපූරක මුදල ශීර්ෂයේ 240 වැඩසටහන දෙක සභාව එකකද. ඒ අනුව අද දින න්‍යාය පත්‍රයේ විෂයාංකයක යථා පරිදි සම්මත වූ බව ප්‍රකාශ කරමි. අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක දෙක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය විවාදයේ හෙට දින පැවැත්වීම සඳහා කල් තැබීම ගරු සභානායකතුමා.
ගරු සභාපතිතුමනි, අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක දෙක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය පිළිබඳ විවාදය හෙට දින පැවැත්වීම සඳහා කල් තැබිය යුතුයි යෝජනා කරමි.
සභාව එකඟද?
අයි.